ගරු චමින්ද්‍රාණි කිරියල්ල මන්ත්‍රීතුමිය විනාඩි 11ක් කාලයක් ලැබෙනවා ඔබතුමියට.
ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමියනි, 1956 අංක 47 දරන ස්ත්‍රී තරුණ අය සහ ළමයි සේවයේ යෙදවීමේ පනතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීම සඳහා සංශෝධන පනත ඉදිරිපත් කරන මේ මොහොතේ අදහස් දැක්වීමට අවස්ථාව ලබා ගැනීම සම්බන්ධයෙන් ස්තුති වෙනවා. විශේෂයෙන්ම 1956 ප්‍රධාන පනත ශ්‍රී ලංකාවේ කාන්තාවන් තරුණ අය සහ ළමයි රැකියා ක්ෂේත්‍රයේ ආරක්ෂා කිරීම සඳහා ඇති ඉතාමත්ම වැදගත් නීතියක්. මෙය හුදෙක් කම්කරු නීතියක් පමණක් නොව දරුවන් සහ තරුණයගේ අධ්‍යාපනය, සෞඛ්‍ය ආරක්ෂාව, ගෞරවය සහ අනාගතය සුරක්ෂිත කරන නීතියක් වශයෙන් තමයි හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒ අනුව මේ 1956 නීතිය යටතේ ඉතාමත්ම කෙටියෙන් දැක්කොත් ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නීතියට අනුව අවුරුදු 16ට වඩා අඩු දරුවෙකුට රැකියාවක නියැලීමට නොහැකි වුණත් දරුවෙකුට තම මව්පියන් භාරකරු සමග සැහැල්ලු කෘෂිකාර්මික උද්‍යාන වගා යනාදී කටයුතුවලට තම අධ්‍යාපනයට බාධා නොවන ආකාරයට නිරත විය හැක. ඒ වගේම තමයි අවුරුදු 16-18 අතර තරුණ පුද්ගලයන්ට සේවයේ යෙදවිය හැකි නමුත් අනතුරුදායක රැකියාවක නිරත වීමට නොහැක. ඒ වගේම කාන්තාවන් සේවා තත්ත්වයන් සම්බන්ධ විශේෂ ආරක්ෂා මේ මුල් පනතෙන් පනවා ඇත. ඉතින් අද ඉදිරිපත් කරන මේ සංශෝධන පනත මගින් වගන්ති 3ක් 7-3, 13-2, 20-3 යන වගන්තිවලට නියම වෙලා තියෙන දඩය රුපියල් 10,000 සිට ලක්ෂය දක්වා වැඩි කිරීමක් තමයි සිදුවන්නේ. ඉතින් ඒ අනුව දරුවෙකු කාර්මික ආයතනයක නීති විරෝධීව සේවයේ යෙදෙන අවස්ථාවක, ඒ වගේම නීතියට පටහැනිව දරුවෙකු සේවයේ යෙදවන අවස්ථාවක, ඒ වගේම අවුරුදු 18ට අඩු අය අනුතුරුදායක රැකියාවක නිරතක වන අවස්ථාවදී දඩය රුපියල් 10,000 සිට ලක්ෂය දක්වා තමයි වැඩි කරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ සම්බන්ධයෙන් අපි සතුටු වෙනවා. මේ 2003 වර්ෂයේ නියම කරපු මේ දඩය 10,000 ඉඳන් ලක්ෂ දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන්. නමුත් අපේ ගරු සභාපති තුමියනි, අපි මේ 1956 පනත සමස්තයක් වශයෙන් ගත්තොත් වැරදි 25කට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා. නමුත් අද මේ සංශෝධන පනත මගින් දඩේ වැඩි කළා තියෙන්නේ වගන්ති 3ක් සඳහා පමණයි. ඉතින් මම දන්නේ ඇයි මේ සීමිත වගන්ති 3ක් විතරක් 3ක විතර මේ දඩේ වැඩි කළා තියෙන්නේ. මොකද මේ අනිත් වැරදි 23 සඳහා තවමත් රුපියල් 10,000ක 5,000ක් 10,000ක අතර දඩයක් තමයි 2003 නියම වුණ දඩය තමයි තවමත් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මම විශ්වාස කරනවා මේ අද ඉදිරිපත් කරලා තියෙන වගන්ති 3ට සීමා නොකර මේ පනතේ තියෙන ඉතුරු 23ක දඩයත් වැඩි කරා නම් තමයි මේ මූලික පනතේ අරමුණ අපිට වඩාත් හොඳට සුරක්ෂිත කිරීමට හැකියාව තියෙන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් ගඩු නියෝජ්‍ය කාරක සභාපතිතුමියනි, වගන්ති 13-2 අනුව දරුවෙකු නීති විරෝධීව සේවයේ යෙදවීමේ දඩේ රුපියල් 10,000 සිට ලක්ෂය දක්වා වැඩි කරනවා නම් එම වරද සංගවා ගැනීමට අසත්‍ය තොරතුරු දීම, එතකොට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම, කාම්කරු නිලධාරීන්ගේ පරීක්ෂණවලට බාධා කිරීම, දරුවෙකුගේ පාසල් අධ්‍යාපනයට බාධා වන ලෙස සේවයේ යෙදවීම යන වැරදිවලට දඩය තාමත් රුපියල් 10,000ක් තමයි තියෙන්නේ. 5,000ක් 10,000ක් අතර. ඒ වගේම 20-3 වගන්තිය යටතේ අවුරුදු 16-18 අතර තරුණ පුද්ගලයෙකු අනතුරුදායක රැකියාවල යෙදවීමේ දඩය රුපියල් ලක්ෂය දක්වා වැඩි කර නමුත් තවමත් 20-3 යටතේ අනතුරුදායක සංදර්ශනවලට මේ අවුරුදු 16-18 අතර දරුවෙකු සහභාගි වෙනකොට දඩය තවමත් 10,000ක තමයි තියෙන්නේ. ඉතින් මම අහන්න කැමතියි විශේෂයෙන්ම අපේ කාන්තා ඇමතුම මේ සභාගත්වේ නැහැ මේ අවස්ථාවේදී. නමුත් මං හිතන්නේ මෙවැනි වැරදි වලත් දඩේ රුපියල් 10000 සිට ලක්ෂය දක්වා වැඩි කරා නම් තමයි මං හිතන්නේ අපිට ගොඩක් අද සතුටු වෙන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම වියෝජකාරක සභා සභාපතිතුමියනි, දඩ මුදල වැඩි කිරීමේ අරමුණ වරදක් සිදු වූ පසු දඩුවම් කිරීම පමණක් නොව එවැනි වරදක් සිදු කිරීමට පෙර දෙවරක් සිටීමට සේවා යෝජකයාට පෙළඹවීම මං හිතන්නේ ඉතාමත්ම වැදගත්. ඒ වගේම අසත්‍ය තොරතුරු ලබා දීම වැළැක්වීම කෙරෙහි ප්‍රබල නිවාරණයක් හැටියට තමයි දක්වන්න පුළුවන්. ඉතින් දඩය සුළු නම් අසත්‍ය තොරතුරු ලබා දී නීතියෙන් ගැලවීමට උත්සාහ කිරීමේ අවධානම සේවා යෝජකයාට සුළු දෙයක් විය හැකිය. ඒ වගේම අපේ අද කලින් කතාවලත් සඳහන් වුණා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය අයිල්ලෝ සම්මුති අංක 138 සහ අයිල්ලෝ සම්මුති අංක 182 යටතේ මේක වර්ෂ 2000 සහ 2001 දී තමයි අනුමත කරමින් ළමා ශ්‍රමය තුරන් කිරීමට ජාත්‍යන්තර වගකීමක්ද අපි භාරගෙන තියෙනවා ශ්‍රී ලංකාව. ඉතින් එම නිසා මෙම පනත සංශෝධනය කිරීමේදී මූලික අරමුණ ක්‍රියාත්මක කිරීමට නම් අපේ දරුවන් ආරක්ෂා කිරීම මෙන්ම ශ්‍රී ලංකාව බාරගත් ඇති ජාත්‍යන්තර වගකීම ඉටු කිරීමද මං හිතන්නේ ඉතාමත්ම වැදගත් කරුණක්. ඒ වගේම ගඩු නියෝජකාරක සභාපතිතුමියනි, අද මම මේ සභාවේ අවධානය යොමු කිරීමට කැමති ඒත් අපේ රටේ ශ්‍රී ලාංකික මව්වරුන්ට සහ දරුවන්ට ඉතාමත්ම සංවේදී සහ වැදගත් කරුණක් සම්බන්ධවයි. විශේෂයෙන්ම අපි දන්නවා පහුගිය දිනවල කතාබහට ලක්ුණ කරුණක් තමයි මේ යම්කිසි දරුවකු විවාහයෙන් පිටත යම්කිසි දරුවකු උපත ලැබූ අවස්ථාවක මේ පීතෘත්වය පිළිබඳ ගැටලු මතු වුණා, විශේෂයෙන්ම DNA ටෙස්ටිං සම්බන්ධයෙන්. මොකද දැනටමත් මං හිතන්නේ මේක අපේ රටේ ශ්‍රී ලාංකික මව්වරුන් සහ දරුවන්ගේ කීර්තිනාමයට බලපාන ප්‍රශ්නයක් හැටියට තමයි මම දකින්නේ. විශේෂයෙන්ම ගරු නියෝජකාරක සභාපතිතුමිය, අපේ රටේ නීතිය දැන් තියෙන නීතියට අනුව යම්කිසි දරුවකු විවාහයෙන් පිටත උපත ලැබුවාම ඒ පිරිමි පාර්ශ්වය ඒ පීතෘත්වය ප්‍රතික්ෂේප කරනවා නම් එහෙම නැත්නම් DNA ටෙස්ටිං එක ප්‍රතික්ෂේප කරන අවස්ථාවක ඒ මවට ප්‍රබල සහ විශ්වාසදායක සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වුණ අවස්ථාවක අධිකරණයට ඒ DNA පරීක්ෂණය බලෙන් කරන්න ඒ කියන්නේ අනිවාර්ය කිරීමට නොහැකි තත්වයක් තමයි තියෙන්නේ. ඉතින් මෙමගින් විශේෂයෙන්ම ඒ දරුවාට ඒ වගේ මවගේ කීර්තිනාමයට හානියක් විය හැක. විශේෂයෙන්ම අපි දන්නවා සමහර අවස්ථාවල විශේෂයෙන්ම බටහිර රටවල්වල වගේ නෙමේ ශ්‍රී ලංකාව වැනි රටවල්වල ඒ දරුවාගේ උපැන්න සහතිකේ ඒ පියාගේ නම සඳහන් නොමැති අවස්ථාවල සමහර අවස්ථාවල පාසල්වලට ඇතුළත් කිරීමද ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. අපි දන්නවා එවැනි අවස්ථාවක ඒ මවට උසාවියට ඉදිරිපත් වෙලා ඒ දරුවාට මේ සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු කිරීමට සිදු වෙලා තියෙනවා. ඉතින් මම විශේෂයෙන්ම සඳහන් කරන්න කැමති මෙහිදී මෙවැනි අවස්ථාවක මං හිතන්නේ අපි බැලිය යුත්තේ දරුවාගේ උපරිම යහපත පිළිබඳව best interest of the child. ඉතින් පීතෘත්වය ප්‍රතික්ෂේප කරන අවස්ථාවක විද්‍යාත්මක සාක්ෂියක් මගින් සත්‍යතාව කිරීම මං හිතන්නේ මවගේ මෙන්ම දරුවාගේ කීර්තිනාමය සුරක්ෂිත කිරීමට හැකියි. ඉතින් මං විශ්වාස කරනවා විශේෂයෙන්ම මේ 10 වෙනි පාර්ලිමේන්තුවේ අපි කාන්තා මන්ත්‍රීතුමියන්ලා 22 දෙනෙක් ඉන්නවා, ආණ්ඩු පක්ෂයේ 20ක් ඉන්නවා, අපි විපක්ෂයේ 2 දෙනෙක් ඉන්නවා. ඉතින් මං හිතන්නේ අපි සියලු දෙනා මේ වගේම අපි ගරු අගමැතිතුමිය ඉන්නවා. ඉතින් මං හිතන්නේ අපි සියලු දෙනාම එකට එකතු වෙලා මේ සඳහා හොඳ විසඳුමක් ලබා දීමට හැකි වුණොත් මං හිතන්නේ ඒක ඉතින් එම නිසා විශේෂයෙන්ම පීතෘත්වය තහවුරු කිරීමේ සාධාරණ සහ කඩිනම් ක්‍රමවේදයක් ලබා දීලා DNA පරීක්ෂණ සම්බන්ධයෙන් අධිකරණයට පැහැදිලි බලතල ලබා දුන්නොත් මං හිතන්නේ අපි අපේ කාන්තාවන්ට ඒ වගේම අපේ අනාගත දරුවන්ට සාධාරණයක් ඉටු කිරීමට හැකි වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ගරු නියෝජකාරක සභාපතිතුමියනි, විස්සයි විසි හත වර්ෂයේ පළවෙනි ශ්‍රේණියයට ඇතුළක් කරන දරුවන්ගේ වෙනු සම්බන්ධෙන් නිකුත් කරලා තින චක්‍රලයකනයක් විස්සයි විසිහයේ චක්‍රලෙන එක ප්‍රශ්නයක් තිනවා විශේෂම එක මහනුවම නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයේ විශාල සංඛ්‍යාවකට මෙම ප්‍රශ්නය බලපානවා. විශේෂම විසි විස්සයි විසිහයේ චක්‍රලේඛනයට අනුව විහාර ඉඩම්බල පදිංචිකරුවන් සඳහා අවුරුදු 30ක බලපත්‍රයක් අනිවාර්ය කරලා තියෙනවා. ඒ වගේම මුදල් ගෙවපු රිසීට් පත්‍රයක් අනිවාර්ය කරලා තියෙනවා. මම දැන් 20/22 චක්‍රලේඛනය ගත්තොත් ගරු නියෝජකාරක සභාපතිතුමියනි අවශ්‍ය වුණේ ඒ විහාරයේ විහාරාධිපතිගෙන් පදිංචිය තහවුරු කරලා ලිපියක් පමණයි. ඉතින් මං හිතන්නේ ඒක හොඳටම ප්‍රමාණවත්. මොකද විශේෂයෙන්ම ග්‍රාමසේවක සහතිකයක් ඒ වගේම චන්දනිහිමි නාමලේඛනයේ ඒ දෙමව්පියන්ගේ නම් ඇතුළත් වෙනවා. මං හිතන්නේ පදිංචිය තහවුරු කිරීමට ඒක ප්‍රමාණවත්. මොකද ගොඩක් අවස්ථාවල මේ විහාර ගම් පනත යටතේ අවුරුදු 29කට අඩු කාලයකට තමයි මේ බදු පත්‍රිකාවන් ලබා දීලා තියෙන්නේ. වගේම තමයි විශේෂයෙන්ම දැන් මහනුවර දිස්ත්‍රික්කයේ ගොඩක් විහාරවල කෝවිඩ් වසංගත කාලයේදී ඒ විහාරාධිපති වරුන් විසින් මේ ගාස්තු අය කිරීමක් සිදු කෙරුණේ නැහැ. ඉතින් එම නිසා ඒ අදාළ සමහර අවසන් කරනවා ගරු නියෝජකාරක සභාපතිතුමනි. ඉතින් එම නිසා විශේෂයෙන්ම තව මම මිනිත්තුවක් අපේ චිත්‍ර මන්ත්‍රීතුමාගෙන් ඉතින් විශේෂයෙන්ම අපි යෝජනා කරන්නේ මේ කොන්දේසිය ගැන නැවත හිතලා බලන්න කියලා. විශේෂයෙන්ම බෞද්ධ කොමසාරිස් ජනරාල්තුමා මේ සම්බන්ධයෙන් මං හිතන්නේ ඉඩම් අමාත්‍යංශයට ලිපියක් යවලා තියෙනවා. මොකද මහනුවර දිස්ත්‍රික්කයේ විශාල සංඛ්‍යාවක් මේ විහාර ඉඩම් භුක්ති විඳිනවා. ඉතින් සමහර අය මං හිතන්නේ අවුරුදු 30ක් 40ක් ඒ විහාර ඉඩම්වල සිටින නමුත් අවුරුදු 30කට වැඩිය බදු ඔප්පුවක් ඒ අයට නොමැති. ඉතින් එම නිසා එම අවස්ථාවලදී ඒ දරුවන්ට අසාධාරණයක් සිදු වෙනවා. මොකද කලින් කිව්ව ආකාරයට ග්‍රාම සේවා සහතිකය තියෙනවා. ඒ වගේම චන්දහිමි නාමලේඛනයේ නම තියෙනවා නම් මං හිතන්නේ ඒක හොඳටම ප්‍රමාණවත්. ඉතින් ඔබතුමියට මට කාලය ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා.